नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। පිංගතුනි අද දවසේ අපි ඔබ හැම දෙනාටම වැදගත් ඉතාම වැදගත් කාරණයක් බුදු ගුණ ගැන මෙනෙහි කරලා බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් වඩා ගන්න කොහොමද, මේ බුද්ධානුස්සතිය වැඩිම තුල අපිට මොනතරම් ආනිසංසයක් ලබන්න පුළුවන්ද, බුදු ගුණ සිහි කිරීමේ පින කොයි තරම්ද, අපි මෙන්න මේ කාරණයයි අද දවසේ ධර්මානුශාසනාවට මාතෘකා කරගන්න. පිංගතුනේ ඔබ දන්නව අනාථපිණ්ඩික සිටුතුමා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා. ඔහුගේ නම තමයි සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ ඔහුට මිනිස්සු කියපු නම. ඔහු නිතර දුගී මගේ යාචකයන්ට අසරණයන්ට අනාථ වෙච්ච අයට උදව් කරනවා, දන් දෙනවා, නිතර දන්සැල් පවත්වනවා. ඒ නිසා මිනිස්සු කියන්න ගත්තා අනාථයන්ට පිඬු දෙන, නිතර ආහාර දෙන කෙනා අනාථ පිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා බොහෝ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු නිතර සැවැත්නුවර, රජගහනුවර මේ වගේ නගරවල පවා ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නිතර සංචාරය කරනවා. ඔය අතර රජගහනුවරට ගියහම සුමිත්ත කියලා තමන්ගේ මිත්‍රයෙක්ගේ ගෙදර තමයි නවාතැන් ගන්න. දවසක් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහ නුවරට ගියපු වෙලාවේ වෙනදා වගේ නෙමෙයි, මුළු පළාතම මිනිස්සු එකතු කරගෙන සරසනවා, පාරවල් සරසනවා, කොඩි සේසත් නංවනවා, බොහොම කලබලෙන් මිනිස්සු ගෙවල් සුද්ධ කරනවා, සූදානම් වෙනවා. සුදත්ත සිටුවර ඇහුව, සුමිත්ත මොකද මේ තරම් මගුල්කයක් අද්ද, මේ උත්සවයක් අද්ද? ඒ වෙලාවේ කියනවා, ඇයි දන්නේ නැද්ද, ලෝතරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ මේ දිනවල බිම්බිසා රජතුමා පූජා කරපු වේලුවන පිම්බිමේ වැඩ ඉන්නවා, මේ අසලමයි. උන්වහන්සේට හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපි දානෙකට ආරාධනා කරලා තියෙනවා, ඒකටයි මේ සූදානම් වෙන්නේ කියලා. අර බුද්ධ කියන වචනේ ඇහෙනවා සමගම මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. ඔන්න බලන්න සද්ධාවක තියෙන ස්වභාවය. බුද්ධ ඒකට හේතුව තමයි සුදත්ත සිටුවරයත් බුදු කෙනෙක් වෙනුවෙන් ආරාමයක් කරලා පූජ කරන්න, මේ බුද්ධ ශාසනය අග්‍ර දායකය බවට පත්වෙන්න සසරේ කල්ප ලක්ෂයක් පෙරම්පුරපු කෙනෙක්. අර බුද්ධ කියන වචනය ඇහෙනකොට මුළු ඇගම කිලි පොලාගෙන කියා. දැන් අර පිරිසගෙන් අර වැඩ කරන මිනිස්සුන්ගෙන් දන්න දන්න අය ළඟට ගිහිල් අහනවා, උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද, මිනිස්සු කොහොමද උන්වහන්සේව හඳුන්වන්නේ, උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා තියලා තියෙන්නේ. මිනිස්සු කියන උන්වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්ලු, දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි, ඒ නිසානේ ඔය අරහන් කියලා කියන්නේ. ඔන්න දැන් මිනිස්සු දන්න විදිහට ඉතින් ඒ බුදු ගුණේ කෙනෙක් කියන තව කෙනෙක්ගෙන් ගිහින් අහනවා, එතකොට මේ උන්වහන්සේ ගැන තව මොනවද කියන්නේ. ඒ අය කියනවා, ගුරුපදේශ නැතුවනේ ඔය ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ. උන්වහන්සේ තනියම වීරිය වඩලා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. අනේ සාදු සාදු කියලා ඊළඟ අයගෙනුත් අහනවා, තව මොනවද උන්වහන්සේ ගැන කියන්නේ. ඔය විදිහට එදා දවසම ඒ අයගෙන් බණහපු අයගෙන් ඔයා ගිහින් තියෙනවද, ඔයා බණහලා තියෙනවද, උන්වහන්සේගේ කොහොමද මේ විස්තර අහලා දැනගත්තා. දැන් කෑම මේසි පවා දැන් රාත්‍රී ආහාර ගන්නකොට සුදත්ත සිටුවරයාගේ හිත බුදුරජාණන් වහන්සේව දකින්න අර බුදු ගුණ ගැන අහපු දේවල් උන්වහන්සේගේ ගුණ ගැනම මෙනෙහි වෙනවා. පෙර පිම් බලයයි බුදු ගුණ මනසිකාරයයි සිහි වෙනකොට ඒ සැනින් හිත එකඟ වෙනවා, හිතට විශාල ආලෝකයක් පහළ වෙනවා. දැන් සුදත්ත සිටුවරයා හිතාගත්ත, මම උදේ පාන්දර දැන් ටිකක් රෑ වෙලා උදේ පාන්දරින්ම නැගිටලා උන්වහන්සේ වඩිනකන් ඉන්නේ මං දානෙට, මං උදේ පාන්දරින් නැගිටලා මං බුදුරජාණන් වහන්සේ බලන්න මම යනවා, උන්වහන්සේට ඉස්සල්ලාම උදේ ගිහින් මං වන්දනා කරලා ඒ සිරිපතුල් වන්දනා කළ මං බුදුහාමුදුරන්ගේ බණ ටිකක් අහනවා. ඔහොම හිත හිත තමයි රාත්‍රී නින්දට ගියේ. බලන්න බුදුගුණ මානසිකාරයක තියෙන වටිනාකම දාම බුදුහාමුදුරු දැකලත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නැහැ තාම. බුදුහාමුදුරන්ගේ ගුණ ගැන මිනිස්සු කියපු දේවල් විතරක් අහගෙන ඒ බුදුගුණ සිහි කරනවා. උන්වහන්සේ අරහන්ලු සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. ඔය බුදුගුණ වලින් අහගත්ත ඒවා දැන් සිහි කරනවා. රාත්‍රී නිදාගන්න ගිහිල්ලා දැන් ඇඳට වෙලා බුදුගුණ සිහි කරනකොට ඒ සැනින් මුළු ඇඟම කිලි පොලාගෙන යන පුදුම සතුටක්. එහෙම හිත එකඟ වෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් හිතේ ආලෝකයක් පහළ වෙනවා. ඒකට කියනවා ආලෝක සංඥාව කියලා. ධර්මයේ පින්වතුනි බුදුහාඳුරු පෙන්නලා දීලා තියෙනවා භාවනාවක් කරනකොට ඒ භාවනාව තුළ ආලෝක සංඥාව පහළ වෙනවා. ඒක හැමෝටම පහළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරුන්ගේ හිතේ ස්වභාවය සංසාරික භාවනා වඩපු පුරුදු ඒ වගේ පුරුදු එක්ක කෙනෙකුට බුදුගුණ වඩනකොට හිත එළිය වෙලා හිතෙන් ලොකු ආලෝකයක් පහළ වෙලා පේනවා. ඊළඟට ධර්මයේ පිනවා දිවාන් සංඥාව. සමහරුන්ට දවල් කාලේ වගේ හිත ආලෝකමත් වෙනකොට පරිසරය එහෙම පේන්න පටන් ගන්නවා. ඒක ඇත්තට පරිසරය වෙන එකක් නෙමෙයි, ඒක හිතෙන් පහළ වෙන දෙයක්. ආලෝක සංඥා දිවා සංඥා කියලා ධර්මයේ විස්තර වෙනවා. එතකොට දැන් සුදත්ත සිටුවරයා බුදුගුණ සිහි කරනකොට මහා රාත්‍රියේම හිත එකඟ වෙනවා, ආලෝක සංඥාව පහළ වෙනවා. රාත්‍රී මහා රාත්‍රී බුදුගුණ මානසිකාරයෙම එහෙම ඇලවිලා හිටියා, නිඳ ගියා නෙවෙයි, බුදුගුණයි හිත සිහි වුණේ. බුදුගුණ මානසිකාරයෙම හිත පැවතුණා. ටික වෙලාවකින් ඇහැරලා බලනකොට මුළු පරිසරයම එළිය වෙලා පේනවා. ඒ වෙලාවේ බුදුගුණම සිහි කර කර කල්පනා කරා, මම ඉක්මනට යා යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ මා දැකගත යුතුයි. දැන් එළියත් වැටිලා මං උදේම දැන් පිටත් වෙනවා කියලා බුදුගුණම සිහි කර කර පිටත් වුණා. දැන් වේළුවනේට යන පාර කලින් දවසේ අහගත්තා. බුදුගුණම සිහි කර කර පිටත් වුණා. ටික දුරක් යනකොට පය පැකිලිලා විසි වෙලා ගියා, වැටෙන්න ගියා. ඒ සැනින් අර සමාධිය බිඳුණා. සමාධි ආලෝකේ නැති වෙලා ගියා. අර පරිසරයේ එළිය වෙලා තිබ්බ ආලෝක සංඥාව නැති වුණා. හිතට ලොකු බයක් ඇති වුණා. මම මේ මහ වනාන්තරයක මේ කැලේක මං අතරමං වුණා, මොකද්ද මට වුණේ කියලා බයක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ දේවතාවරු අහසේ ඉඳන් ගාථාවක් කියනවා. සතං අස්සී සතං අස්සා සතං අස්ස සරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාග්ගන්ති සෝලසින් කියලා ඔය ගාථාව අහසේ ඉඳන් කියුවා. මේ ගාථාවේ තේරුම බුදුගුණ සිහි කරමින් ඉදිරියට තියෙන පියවරක වටිනාකම. දේවතාවරු අහසේ ඉඳන් දෙවි කෙනෙක් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස සරීරත ආභරණ වලින් සූසැට බරණින් සරසපු අස්සය ලක්ෂය අස්සරත ලක්ෂය ඒ වගේම කන්‍යාවන් ලක්ෂය ඒ කාලේ රජවරු තවත් රජවරුන්ට තෑගි දීපු ලක්ෂ ගණන් නෙමෙයි කෙනෙක් දෙන්නේ අන්තපුර වලට කන්‍යාව ආභරණත් එක්කම සරසලා ඒ රජවරුන්ගේ පක්ෂපාතීත්වය මත තවල් රජ කෙනෙකුට තෑග්ගක් හැටියට ලබා දෙන තමන්ගේ රාජකුමාරිකාව. ඊළඟට බොහොම වටිනා අස්ව රතයක් ආභරණ වලින් සරසපු අස්වෙක් අස්ව රතයක් තෑගි කරන රජ කෙනෙකුට. එතකොට ඒවා ලක්ෂ ගණනින් ලැබුණා. ඒ සියල්ලේ වටිනාකම බුදු කෙනෙක් දකිනවා කියලා බුදුහාමුදුරු බලන්න යනවා කියලා ඉදිරියට පියවරක් තියෙනවනම් ඒ එක පියවරක වටිනාකමෙන් සොලොස් කලාවෙන් එකක්වත් ඒව වටින්නේ නැහැ කිව්ව අනෙක් සියල්ලම. එතකොට අස්වරත ලක්ෂය ආභරණ පුරවපු අස්වයන් අස්වරත ඇතුන් කන්‍යාවන් මේවා ලක්ෂය බැගින් ලැබුණත් මොන තරම් විශාල වටිනාකමක් මිනිස්සු මේවා දැක්කත් ඒ සියල්ලේ වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකිනවා කියලා ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක් කියන්නේ 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියන ඒවා. එතකොට මෙන්න මේ කාරණාව මෙහෙම කියනකොට දැන් මේක අහසින්නම් දෙවි කෙනෙක් කිව්වා. මේක ඇහෙනකොටම අනේ මම බුදු කෙනෙක් දකින්න නේද යන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. විජ්ජාචරණ සම්පන්නයි කියලා සැනින් ආයි බුදුගුණ මෙනෙහි වුණා. ඒ බුදුගුණ මෙනෙහි වෙන සැනින්ම හිත සමාධිමත් වුණා. ආයිත් ආලෝකෙ පහළ වුණා. අර අන්ධකාරේ නැති වුණා. බුදුගුණ සිහි කර කර ආයමත් ගියා. ඔහොම යනකොට දෙවනි වතාවෙත් මහ වනාන්තරයකදී කැලේ හරියකදී ආයමත් පාදයේ ගලක පැටලීලා සමාධිය බිඳුණා. දෙවනි වතාවෙත් අර දේවතාවරු අහසේ ඉඳන් ওই ගාථාව මැහෙන්න කියෝ. ওই විදියට තුන් වතාවක් මගදී සමාධිය බිඳුණා. තුන් වතාවෙම දිවුරු අහසේ ඉඳන් බුදුගුණ සිහි කරලා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනම්. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදුවනු. එහෙම බුදුවැස විහිදුවල බලනවා කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි. අද දහවල් කාලේ උදේවරුයි හවස්වරුයි බුදුරජාණන් වහන්සේගෙන් බණහන්නේ කවුද? මාර්ගඵල ලබන්නේ කවුද? අද පින මෝරලා ධර්මාවබෝධයට නුවණ වැඩිච්ච අය කවුද? අද ධර්මය අවබෝධ කරන පින් ඇති අය. හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්ක සුදත්ත සිටුවරේ ඈත ඉඳන් එනවා බුදුගුණ සිහි කර කර සමාධි ආලෝකයක් තුලින් පාන්දරමේ ඉන්නේ කරවලේ. බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුවරයාගේ හිත දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මට කතා කරනවනම් මාව අඳුන ගන්නවනම් එහෙම හිත හිතා එද්දී බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා උන්වහන්සේ වැඩ හිටිය වේල්වනාරාමේ බුදුරජාණන් වහන්සේ කුටියෙන් ඉදිරියට වැඩම කරලා ගහක් යට වැඩ හිටිය එන මග. ඇතුල් වෙන තැනම ආරාම භූමියේ ඉදිරිපසම ගහක් යට බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ හිටියා. සුදත්ත සිටුවරේ ආරාමයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ කතා කරා සුදත්ත මෙහි එන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් බුද්ධ වචනෙන් සුදත්ත කියලා තමන්ගේ නම කියලා කතා කරන ඇහෙනකොට පුදුමාකාර සතුටක් ඇති වුණා. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම ධන ගහගත්තා. ධනිස් දෙකෙන් වැඳගෙන වැඳගෙන ඉස්සරහට දෑත් නළලේ තියාගෙන ධනිස් දෙකෙන් ඉස්සරහට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ නළල තියලා ස්වාමීනි මට සිරිපතුල් නළල තියාගෙන වන්දනා කරන්න අවසරයි කියලා අවසර අරගෙන බුදුගුණ සිහි කර කර කියන ස්වාමීනි මමයි සුදත්ත සිටුවරයා මමයි සුදත්ත මමයි සුදත්ත. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා වැඳගෙන. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා පිළිවෙල කතාව කරලා සාමුක්ඛංශික දේශනාවෙන් දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොටම සුදත්ත සිටුවරයා බුදුන් දැකපු පළවෙනි දවසෙම උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. දැන් බලන්න බුදුගුණ සිහි කරමින් එන ගමනක තියෙන වටිනාකම. එතකොට අපිට පේනවා දැන් බලන්න සුදත්ත සිටුවරයා ගැන ඉතුරු කතා ගොඩක් ඔබ අහලා තියෙනවා. ඊට පස්සේ තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරන්නේ ස්වාමීනි මට දැන් බුදුහාමුදුරන්ගෙන් තොර ජීවිතයක් නැහැ. මට ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. මට ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ඇයි දැන් සෝවාන් වුණා කියලා කියන්නේ? බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. ආර්යකාන්ත සීලෙන් යුක්තයි. ඒ වෙලාවේ කියන සාමීනි මට දැන් තුනුරුවන්ගෙන් තොර ජීවිතයක් නැහැ. තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්නවා නම් මං කැමති බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් මම ජීවත් වෙන සැවැත් නුවර ආරාමයක් මගේ යතිම කරවල සම්පූර්ණ ආරාමයක් කරවල බුද්ධ ශාසනයට පූජා කරන ඔබ වහන්සේ මගේ ඉල්ලීම පිළිගන්න සේක්වා. ඊට පස්සේ තමයි ජේතවනාරාමේ 54 කෝටියක් වියදම් කරලා ජේතවන පිම්බීම සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණු. පින්තුණි අපි කතා කරේ මේ සුදත්ත සිටුවරයාගේ සද්ධාව ගැන. ඒ වගේම දෙවිවරු බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක වටිනාකම ගැන පෙන්වලා දීපු ආකාරය. එහෙමනං අපිට පේනවා අපි බුදු හාමුදුරන්ගේ ගුණ සිහි කරලා එක පියවරක් ඉදිරියට තියෙනවනම් ඒ පියවරක වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒකේ වටිනාකම මෙපමණයි කියලා මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ තරම් ආනිසංස ඇති දෙයක්. බුදු ගුණ සිහි කිරීමේ පින. දැන් ඔබ හිතන්න ඔබ පන්සලකට යනවා. ඒ යන්නේ බුදුන් දකින්න යනවා. අපි බුදුහාම අපි කියමු චෛත්‍ය වන්දනාවක් කරන්න යනවා කියලා. සාමාන්‍යයෙන් අපි හිතනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා මල් පූජා කළ චෛත්‍ය වඳින් අපිට රුවන්වැලි මහා සෑය කියන බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියන හැඟීමෙන් අපි යන්නේ. යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුන් අතර අග්‍රයි. ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සියසින් දකින්න යන්නේ බුදුන් දකින්න යනවා. බුදුහාමුදුරුව වෙනුවෙන් පූජාවක් පවත්වනවා කියන චේතනාව. ඊළඟට උද්දේශික චෛත්‍යයට බුදුහාමුදුරුව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව වෙනුවෙන් නිර්මාණය කරපු පූජනීය දෙයක් අපි විහෙරකට විහාරස්ථානයකට බෝධියක් වහන්සේ නමක් ළඟට අපි යන්නේ බුදුන් දකින්න යනවා කියන හැඟීමෙන් සද්ධාවෙන්. ඒ යනකොට හිත සූදානම් කරගෙන පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර ඇඳලා මල් අරගෙන බොහොම සද්ධාවෙන් බුදුහාමුදුරුව ගැන බුදුගුණ සිහි කරගෙන ඔබ ඒ ගමන පිටත් වෙනකොට ඔබේ සිත කය වචනය කියන තුන් දොරින්ම විශාල පිනක් රැස්සේ. ඒක මෙතකයි කියලා මේ වගේ ප්‍රමාණයකින් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහ විශාල පිනක් රැස්සෙනවා. දැන් බලන්න දෙවිවරු අහසේ ඉඳන් අපි කාටවත් පේන්නේ නැහැ. සුදත්ත සිටුවරයා දෙවියන් දැකලා දෙවියන්ගෙන් අහගෙන ගියා නෙමෙයි. හැබැයි බුදුගුණ සිහි කරගෙන එක පියවරක් තියෙනකොට ඒ සිටුවරයා උදේ පාන්දර යන ගමනේ අහසේ දෙවිවරු සිටුවරයා එක්කම යනවා. ඒ යන ගමනේ බුදුන් දකින්න යන ගමනේ සිටුවරයට යන්තම් හරි පය පැකිලිලා සමාධිය බිඳුණා. දෙවිවරුයි හැම සැරේම අහසේ ඉඳන් බුදුගුණ සිහි කරලා බුදුන් දකින්න යන ගමනක වටිනාකම සිහි කරවලා සද්ධාවේ හිත පිහිටෙවුවා. ඒ නිසා පින්තුණි වැදගත්ම දේ තමයි සද්ධාව කියන එක. සද්ධාවෙන්මයි මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් බලන්න මාර්ගඵල අතර ගන්න පළවෙනියටම සෝවාන් මාර්ගයට ඇතුල් වෙන්න තියෙන්නේ සද්ධානුසාරී. සද්ධාවෙන්මයි බැසගන්නේ මේ මාර්ගයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ පිණිස අපි තුල ඇති කරගත යුතු වැඩිය යුතු ගුණධර්ම පෙන්නනවා. වහල ඇති පංච ඉන්ද්‍රිය ධර්ම. පළවෙනි මේක තමයි සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට තමා තුල බලවත් කරගන්න ඕන. සද්ධා බලං. ඒ සද්ධාව තමන් තුල බල ධර්මයක් හැටියට බලවත් කරගන්නට ඕන. ඊළඟට සීක බල පංච සීක බල ධර්ම. පළවෙනියටම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඒතකොට පළවෙනියටම තියෙන්නේ සද්ධාව. ඊළඟට සත්ත ආර්ය ධනෙ බුදුහාඳුරු පෙන්නන සත්ත ආර්ය ධනෙ. ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පොහොසත්කම පළවෙනි මේක තමයි සද්ධා ධන. ඒ සද්ධාව ධනවත්කමක් කෙනෙකුට. එතකොට ඔන්න ඔය කියන සද්ධාව බුද්ධ ශාසනයට ඇතුල් වීමේ ප්‍රථම පළවෙනිම උතුම්ම දේ තමයි තුනුරුවන් ගැන බුදුහාඳුරු ගැන ඇති කරගන්න සද්ධාව. දැන් අපි ගමු කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ. බුදුහාඳුරු එක තැනක පෙන්නා මහණෙනි බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ ඒක භාවනාවක්. ඒක ඔබ ඉඳගෙන සිහි කරත් හිටගෙන සිහි කරත් වාහනික යන ගමන් ඉඳගෙන බුදුගුණ සිහි කර කර ගියා. නිදාගන්න ගිහිලා නිින්ද යනකම් බුදුගුණ සිහි කර කර හිටියා. ඒ හැම වෙලාවෙම වැඩෙන්නේ බුද්ධානුස්සතිය. ඒක භාවනාවක්. ඔබට ධර්මයක් ගුණ වශයෙන් සිහි කරන්න පුළුවන්. ධර්මය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධඥාන වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සද්ධාව පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති කරගන්න සද්ධාව. අවබෝධය ගැනයි ඇතිවේ. ඒ අවබෝධ කරගත් ධර්මය තමයි අවුරුදු 45ක් පුරාවට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ දේශනා කරේ. එතකොට ඒ ධර්මය ගැන ඒ ධර්මය සාක්කාතයි, සන්දිිට්ටිකයි, අකාලිකයි, එහි පස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි, මේවා ගුණවසයෙන් හිතන්න හිතන්න බුදුහාමුදුරුව ගැනයි අපිට සද්ධහා උපදේ. ඒ ධර්මය පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ හදවත, උන්වහන්සේගේ ප්‍රඥා මහිමයයි ධර්මය කිය. ඒ ධර්මය වැටහෙන්න වැටහෙන්න තුනුරුවන් ගැන බුදුහාමුදුරුව ගැන ලොකූ සද්ධාවක් කෙනෙක් තුළ ඇතිවේ. පිංගතුනි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම තමයි පුඤ්ඤාභි සන්ද. පුණ්‍ය ගංගාව ඒකේ අර්ථය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි යමෙක් නිතර බුදු ගුණ සිහි කරනවා නම් එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියලා. ගඟක් කියලා කියන්නේ නිතර ගලාගෙන යන දෙයක්. නිතර බුදුගුණ සිහි කරන කෙනාට ඒ බුදුගුණ නිතර සිහි වෙනවා. අපි හිතමු යා නිදාගන්න ගියත්, පොටුවක වාඩි වෙලා හිටියත්, පොතක් කියෙව්වත්, වාහනේ යන ගමන් වුණත් එයාගේ හිතේ හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව පිහිටනවා. බයක් ආවා. දැන් බලන්න දජග්ග සූත්‍රේ බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි බයක් තැති ගැනීමක් ඇතිය. සාමාන්‍ය හිතට එකපාරට බයක් ආපු ගමන් දැන් ඒක සාමාන්‍යයෙන් අපිට තියෙනවා. අපි ඒක අපේ උපතින්ම ආපු දෙයක් අපේ ලාංකිකයන්ටත් සාමාන්‍ය එක පාට බය වෙච්ච ගමන් ඉතිපිසෝ භගවාරහං ඉතිපිසෝ ඉතිපිසෝ කියලා කියනවා. ඒක හරියට කියාගන්න බයට පැටලෙන්න පුළුවන්. හැබැයි බුදුගුණ සිහි වෙනවා. ඔබ බලන්න දජග්ග සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වන මහණෙනි යම් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා හිතට එක පාට බයක් ඇතිවේ. ත්‍රාසයක් තැති ගැනීමක් ඇතිවෙන. ලෝම හංසුවා ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන. ඒ වෙලාවට බුදුගුණ සිහි කරන්න කියෝ. මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ බිය තැති ගැනීම් වලින් නිදහස් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ තැතිගන්න කෙනෙක් නෙමේ, උන්වහන්සේ බය වෙන කෙනෙක් නෙමේ, උන්වහන්සේ බිය කරන්න පුළුවන් තැතිගන්නවන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරණු සහිත ලෝකෙ නෑ. උන්වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවයි කින් එක හිතන්. අර බිය තැති ගැනීම කොහෙන් ගියාද නැහැ, හේම නැති වෙලා යන. බුදු ගුණවල හිත පිහිටනකොට සැනින් බය තැති ගැනීම නැති වෙලා යනවා. එහෙම හදිසියේවත් බුදු ගුණ සිහි කරගන්න බැරුව එකපාරට ධර්මයේ මතක් වුණොත් ධර්මයේ ගුණ හිතන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය උන්වහන්සේ ඒ ධර්මයේ සිහි කරනවා. මේ ධර්මයේ කාන්තෙන් සාක්කාතයි, සන්දිට්ටිකයි, අකාලිකයි, එහි පස්සේ කිහිම ගුණ වශයෙන් හිතන්නකෙ. එහෙමත් නැත්නම් ශ්‍රාවක සංඝයා මහරහතන් වහන්සේලා සිහි වුණොත් උන්වහන්සේලා ගුණ වශයෙන් හිතන්. එතකොට බලන්න අපිට බයක් ආවත්, තැති ගැනීමක් ආවත්, ලොමු ඩැහැ ගැනීමක් ආවත් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ බුදු ගුණ හිතන්න, තුනුරුවන් ගුණ සිහි කරන්න. ඒ පුඤ්ඤාභි සඳ සූත්‍රය බුදුහාඳුරු පෙන්නවා මහණෙනි බුදු ගුණ නිතර සිහි කරන කෙනාට පුණ්‍ය ගංගාවක් ජීවිතයට රැස් වෙනවා. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා නම් තවත් පුණ්‍ය ගංගාවක් ජීවිතේ රැස් වෙනවා. ඕන දැන් ගංගා දෙකයි. බුදු ගුණ සිහි කරනවා, ධර්මයේ ගුණ සිහි කරනවා. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා නම් මහරහතන් වහන්සේලා ගැන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා අපිට තියෙනවා තේර තේරී ගාථා කියලා ඒ රහතන් වහන්සේලාගේ චරිත කතා. අපි මේවා කියවමින් හිතේ සද්ධාව ඇති කරගෙන උන්වහන්සේලා ගුණ වශයෙන් මෙනෙහි කරන ජීවිතේට තවත් පුණ්‍ය ගංගාවක් ගලන. ඔන්න ගංගා තුනක්. ගංගා කියලා කියන්නේ නිතර ගලාගෙන ගලාගෙන එනවා, නතර වෙන එකක් නෙමෙයි. ඒ වගේ හැම වෙලාවෙම තුනුරුවන් ගුණ සිහි කරන කෙනාට ගංගාවල් තුනක්, පුණ්‍ය ගංගාවල් තුනක් ජීවිතේ රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඊළඟට පින්වතුනේ බුදු ගුණ සිහි කිරීම භාවනාවක් බුද්ධානුස්සතිය. ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුස්සති භාවනාව. සංඝ ගුණ සිහි කිරීම සංඝානුස්සති භාවනාව. එහෙනම් අපිට පේනවා තුනුරුවන් ගුණ සිහි කරනවා කියලා කියන්නේ භවනාවල් වඩනවා. පුණ්‍ය ගංගාවල් ජීවිතේට රැස් වෙනවා මහ විශාල පිනක්. පින්තුනි දැන් අපි බලමු කොහොමද අපි බුදු ගුණ සිහි කරන්නේ. අපිට ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව බුදු ගුණ ගැන මේ මටවත් ලොකු දැනුමක් නැහැ. ඇයි? පින්තුනි මේ ලෝකේ මාර්ගඵලලාභී කටවත් දැන් සෝවාන් කෙනෙක් ගැන හිතන අචල සද්ධාාවක් තියෙනවා බුදුහාඳුර ගැන. ඒත් බුදු ගුණ ගැන පරිපූර්ණ දැනුමක් නැහැ කාටවත්. සකදාගාමි කෙනෙකුට ඒත් නැහැ. අනාගාමි රහතන් වහන්සේලාට ඔබට හිතෙන බලාමයි රහතන් වහන්සේලාට තියෙනවා කියලා. තියෙනවා තමයි. සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. සද්ධා බලය පරිපූර්ණයි. හැබැයි බුදු ගුණ ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තවත් බුදු කෙනෙක්ම පමණයි කියලා. මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේටවත් ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන්පත් ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් සම්පූර්ණ බුදු ගුණ ගැන හිතලා වටහා ගන්න නුවණක් නැහැ කියන්නේ. බලන්න පිංගතුනේ බුදු ගුණ ගැන බුදුහාමුදුරන්ගේම උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කල්පයක් පුරාවට තවත් බුදු කෙනෙක් තවත් සම්බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු කෙනෙක් වෙන කිසිවක් දේශනා නොකර බුදු ගුණ ගැනම දේශනා කරනවා නම් වෙන මොනවත් නැතුව බුදු ගුණම ගැන කියනවා. බුදු ගුණම විස්තර කරනවා. බුදු ගුණම වර්ණනා කරනවා. බුදු ගුණම විස්තර කර කර දහම් දෙසනවා. කල්පේම ගෙවිලා අවසන් වුණත් මහණෙනි බුදුවරුන්ගේ බුදු ගුණ ගණ කියලා බුදුම වින්වා බුදු ගුණ දේශනා කළ අවසන් කරන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. එහෙනම් අපිට පේනවා අපි දන්නේ මොනවද. හැබැයි ඒ දන්නේ ඉතාම ස්වල්පයයි නං. බුදුගුණ මහා සාගරයේ වගේ නම් අපි ගා දන්නේ බිඳුවයි කියලා හිතත් ඒ බිඳුව අපිට ඇති සද්ධාව බලවත් කරගන්න. අපි දන්න ටික ඇති අපිට බුදුහාඳුර ගැන සද්ධාව දියුණු කරගන්න. පිංගතුනි අපේ රටේ ඔබහල ඇති අනුරාධපුර යුගයේ එදා බොහෝ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ කළුදිය පොකුණ කියන ඔය ආරාමේ කාල බුද්ධ රක්ඛිත මහරහතන් වහන්සේ කියලා බොහොම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. පෝය දවස්වලට දහම් දෙසනවා. කළු තිඹිරි ගහක් තියෙනවා. එතන කළු ගලක් තියෙනවා. ඒක තමයි ධර්මාසනෙට හදලා තියෙන්නේ. බොහෝ පිරිස එනවා බණහන්. ඒ දවස්වල සද්ධාතිස්ස රජුරෝ ඔබ දන්නවා දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වුණේ සද්ධාතිස්ස රජුරෝ. මේ රජතුමාත් යනවා බණහන්. එදා රජතුමාට යම් රාජකාරියක් තිබුණා. හැබැයි ඒ කටයුතු ඉක්මනට අවසන් කරලා බණ අහන්න ගියා. යනකොට චුට්ටක් පරක්කු වෙලා බණ අනේ පටන් අරගෙන. එදා කාලකාරාම සූත්‍රය කියලා කියන්නේ බුදු ගුණ විස්තර කරමින් කරපු දේශනාව. මේ කළු බුද්ධ රක්ඛිත කාල බුද්ධ රක්ඛිත මහරහතන් වහන්සේ කාලකාරාම කියන සූත්‍රයෙන් බුදු ගුණ විස්තර කරමින් දහම් දේශනවා. රජුරු යනකොට ටිකක් පරක්කු වුණා. රජතුමා බුද්ධිමත්. ඒ කාලේ රජවරු හරි බුද්ධිමත්. කෙනෙක්ගේ සද්ධාව බිඳෙන්න ඉඩ තියන්නේ මමයි රජ්ජුරුව කියලා තව කෙනෙක්ගේ සද්ධාව අවධානි බිඳෙන්න රජතුමා කල්පනා කරා මං ඉස්සරහින් ගිහිල්ලා වාඩි වුණොත් බනහන්න මං ගිහිල්ලා ඉස්සරහා ආසනයේ මං වාඩි වුණොත් මාව දැක්ක ගමන් බනහගෙන ඉන්න මිනිස්සු කලබල වෙනවා. අන්න රජ්ජුරුව කියලා බය වෙනවා. මිනිස්සු නැකිටි මට ගරු කරයි. එතකොට ඒ අයගේ අවධානි බිඳෙයි. ධර්ම දේශනාව සිදු කරන ස්වාමීන් වහන්සේටත් ඒක බාධාව. ඒ මහා උත්තමයන් වහන්සේට ආරයන් වහන්සේටත් අර බණහන පිරිසටත් මාව බාධාවක්. ඒ නිසා කාටවත් මාව නොපෙනෙන්න හැබැයි මට ධර්මය ඇහෙන තැනක ඉඳම් මං හිටගෙන හරි අයිනක ඉඳම් බණහනවා කියලා ඒ අසල තිබ්බක් ගහක්. දැන් මේ ලයිට් දාලා එළිය කරලා ෆ්ලෑෂර් ගහලා එහෙම බණ කියනවන්නේ මේ කාලේ ඔවා තිබ්බෙනෑ. මහා රාත්‍රී තැන් තැන්වල පන්දම් පත්තු කරලා පන්දම් එළියෙන් තමයි දහම් දෙසා. එතකොට ඒ අසල ගහක් අයිනට ඇවිල්ලා රජතුමා අර බණ ඇහෙන මානේ ගහ අයිනේ හිටගත්තා. හිටගෙන හොඳ අවධානයෙන් මේ දේශනාව අහගෙන හිටියා. පැයක් දෙකක් තුනක් නෙමේ තුන් යම් රාත්‍රියක් ඉස්සර පින්වතුනේ රාත්‍රී බණ පටන් ගත්තහම පහෝදා එළි වෙනකම් බණ කියන. තුන් යම් රාත්‍රී දේශනා මේ කාලකාරාම සූත්‍රය විස්තර කර කර බුදු ගුණම විස්තර කර කර එල්ලි වෙනකම් බණ කිව්වා. මිනිස්සුත් බණහගෙන හිටියා. රජ්ජුරෝ හිටගෙන මේ එල්ලි වෙනකම් බණහගෙන හිටියා. උදේ පාන්දර අරුණෝදේ වැටෙනකොට එළිය වැටෙනකොට දේශනාව අවසන් කරලා මිනිස්සු සාධකා දෙනකොට ඉස්සල්ලාම රජ්ජුරෝ සාධකාර දුන්න අර බුදුගුණ ගැන හිතේ ඇතිවෙච්ච පැහැදීමට සාධූ 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 කියල සාධකාර දුන්න. රජ්ජුරුවන්ගේ කටහඬ අඳුනගත්තා මේ කාල බුද්ධරක්ෂිත මහරහතන් වහන්සේ බැලුවා කෝ රජතුමා රජ්ජුරුවන්ගේ කටහඬ බලනකොට රජතුමා කොහෙද කියලා අහද්දි අර ගහායින හිටගෙන හිටිය රජ්ජුරුව ඉස්සරහට ඇවිල්ලක ස්වාමීනී මම මෙතන රජතුමා ඔතන කොයි වෙලේ රජ්ජුරුවා ස්වාමීනි බණ පටන් අරගෙන චුට්ට වෙලාවකින් මං ආවේ. එතකොට රජතුමා ඔතනමති හිටියේ ස්වාමීනි මං එලි වෙනකම් මේ ගහළඟ හිටගෙන මං මෙහෙම මයි බණහැවේ මට කිසිම අපහසුවක් දැනුන් නෑ කියව. මේ බුදුගුණ ගැන අහද්දි මගේ මුළු ඇඟම කෙලි පොලාගෙන ගියා මගේ කයට වෙහෙසක් දැනුන් නෑ මගේ හිත ප්‍රීතියෙන් පිරිලා තිබුණේ මට වෙහෙසක් දැනුන් නෑ ස්වාමීනි වෙලාව යනවත් දැනුන් නෑ. බුදුගුණ හරීම ආශ්චර්යයි. ඒ වෙලාවේ රජ්ජුරුව මේ මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ එළි වෙනකන් හිටගෙන අහලත් මගේ හිතට මහ පුදුමාකාර සතුටක් ඇති වුණා මහා බුදුගුණ කන්දරාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස බුදුගුණ ඔච්චරද තවත් තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ උපමා කීපයක් කියනවා බුදුගුණ ගැන. රජතුමනි සතර මහා සාගරයේ ජලය යම්සේද බුදුගුණ ගැන ඉතාම පුංචි ජලබින්දු කීපයක් අපි අතට ගන්නවද අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු බුදුගුණ ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලය වගේ. අනේ ස්වාමීනී සාධූ සාධූ තව උපමාවක් කියන්නකි. ඒ වෙලේ කිනෝ මහා ගංගාවල් ගලාගෙන යනකොට දියඇලි ගලාගෙන යනකොට කෙනෙක් පුංචි ඉදිකටු තුඩක් ඒ දියඇල්ලට අර වතුර පාරට අල්ලන. ඔබ හිතන්න පුංචි සිදුරක් තියෙන ඔබ ඉදිකට දැකලා තියෙනවා. මේ ඉදිකටු තුඩක් අල්ලපුවාම ඉතාම පුංචි වතුර බින්දු ප්‍රමාණයක් බින්දුව බින්දුව අර ඉදිකට්ටේ සිදුර මැදින් ගලාගෙන යන. ඒ වෙලාවේ අහනවා රජතුමනි මේ ඉදිකට්ට මැදින් අර සිදුර මැදින් යන ජලබින්දු ප්‍රමාණයට වඩා මේ ගංගාවේ මේ දියඇලිවල ගලාගෙන යන ජලයේ යම්සේද කියපු බුදුගුණ ප්‍රමාණය අර සිදුරෙන් ගිය ප්‍රමාණය වගේ පොඩ්ඩයි නොකියපු බුදුගුණ මේ මහා ජලකඳ හා සමානයි කියලා හිතන්නකි. අනේ සාධූ 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 ස්වාමීනි බුදුගුණේ තරං ආශ්චර්යයි. ස්වාමීනි මට තවපමාවක් කියන්නකි. ඒ වෙලාව කියනවා සියක් කිරියක් විශාල ප්‍රමාණයක අබ වපුරන. අපි සාමාන්‍යයෙන් නිකන් අපිට තේරෙන විදිහට හිතමු අක්කර වලින් හරි හෙක්ටයාර වලින් හරි ඔබ දන්න විදිහට හිතා ගන්න. අක්කර 100ක් කියලා හිතා. අක්කර 100ක් කෙනෙක් අබ වපුරන. ඒ අබ වපුරලා යම් අස්වැන්නක් ලබනවාද? ඒ අතර එක පුංචි අබෑටයක තියෙන පුංචි ප්‍රමාණයක් තියෙනවාද? අපි අතින් ගන්නවා පුංචි අබහුර. ඒ තියෙන්නේ යම් ප්‍රමාණයක්ද? ඒ වගේ පුංචි ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු ප්‍රමාණය මේ සියක් කිරියක මේ අක්කර සිය දහස් ගානක තියෙන අබෑට හා සමානයි කියලා හිතන්නකි. අනේ සාධූ සාධූ ස්වාමීනී තවත් උපමාවක් කියන්නකි. ඒ වෙලාවේ කියනවා මේ මහා අහසේ අහස් කුස ගිජු ලිහිණියක් පියාඹගෙන යන කුරුල්ලෙක් හරි ගිජු ලිහිණියක් හරි ඔබ කැමති විදිහට හිතාගන්න. එතකොට ගිජු ලිහිණියේ කරි රාජාලියේ කරි උක්කුසේ කරි පියාඹගෙන යන. ඒ පියාඹගෙන යනකොට ඔහුගේ අත්තටු දෙකට වැහෙන්නේ යම් තාක් ප්‍රමාණයක්ද? මේ මහා අහස් කුස යම් තාක් ප්‍රමාණයක් තියෙනවද ඒ අත්තටු දෙකෙන් වැහිච්ච නැති? අර අත්තටු දෙකෙන් පියාඹගෙන යන මේ ගිජු ලිහිණියට වැහෙන ප්‍රමාණය යම්සේද? ඒ වගේ සුළු ප්‍රමාණයක් කියනවා මේ බුදුගුණ ගැන මම තුන්යම් රාත්‍රියක් පුරා දේශනා කරේ. රජතුමනි දේශනා නොකරපු බුදුගුණ මේ විශ්වය තුළ තියෙන මේ ආකාශ ධාතුවේ මේ අනිත් අහස හා සමානයි කියලා හිතන්න කියලා. අනේ සාධූ සාධූ ස්වාමීනි මට බුදුගුණ ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති වුණා කියලා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජ්ජුරෝ තමන්ගේ උටුන්න ගලවලා ඒ උතුම් මහරහතන් වහන්සේගේ ඒ උතුම් පුණ්‍යවන්තයේ මහරහතන් වහන්සේගේ පාදේ අභියස තියලා වන්දනා කළා කියනවා, ස්වාමීනි මගේ රාජ්‍ය මේ ලංකා භූමියම මං අද ඒ බුදුගුණ වෙනුවෙන් මේ බුද්ධ ශාසනය උදෙසා ඒ බුදුහාමුදුරන්ට පූජාවක් වශයෙන් මේ රාජ්‍යම මං ඔබ වහන්සේගේ ඉදිරියේ පූජා කරනවා කියලා පූජා කරා. ඔබ වහන්සේට මට පූජා කරන්න මේ බණහල බුදුගුණ හල මගේ හිතේ ඇතිවෙච්ච සද්ධාව මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට මට පූජා කරන්න තියෙන උතුම්ම දේ මගේ රාජ්‍ය. මේ මුළු ලංකා රාජ්‍යම මං බුද්ධ ශාසනය වෙනුවෙන් බුදුගුණ වෙනුවෙන් ඔබ වහන්සේට පූජා කරනවා කියලා උන්වහන්සේ ඉදිරියේ උටුන්න ගලවලා උන්වහන්සේට පූජා කරා. දැන් ඒ බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ රජතුමාගේ පූජාව පිළිගත්තා. හැබැයි උන්වහන්සේ රජකම් කරන්න නෙමෙයි. ඒ පූජාව පිළිගෙන තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයටයි පූජා කරේ. එතකොට ඔබ හිතන්න ලංකාවේ රජවරු තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයට පූජා කරලා තියෙනවා. ඔය වගේ දේවානම්පියතිස්ස රජුරෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පෙළහර දැකලා බුද්ධ ශාසනයේ කීප වතාවක් මහා බෝධියට පූජා කරා. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය උදෙසා කීප වතාවක් එක්සේසත් කරපු ලංකා රාජ්‍යම පූජා කරලා තියෙනවා. දැන් අර කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ රජතුමාට කියන, රජතුමනි දැන් මේ ලංකා රාජ්‍ය අයිති මටයි. රජතුමා මේ රාජ්‍ය මා උදෙසා පූජා කරා. මම මේ රාජ්‍ය රජතුමාට යලි ආපහු පරිත්‍යාග කරනවා. හැබැයි රජතුමා දැන් මම පූජා කරන මම ලබා දෙන මේ රාජ්‍ය පිළිගෙන ධර්මිෂ්ඨව ධර්මානුකූලව තුනුරුවන් ගැන සද්ධාවෙන් සතා සිව්පාවට හැම කෙනාටම මෛත්‍රී සහගතව ධර්මිෂ්ඨව දසරාජ ධර්මයන්ගෙන් මේ රාජ්‍ය කරන සේක්වා කියලා ආපහු රාජ්‍ය රජතුමා උදෙසා අර මහරහතන් වහන්සේ විසින් පූජා කරන්නට යෙදුණා. එතකොට අපේ ඉතිහාසෙ සඳහන් වෙනවා මේ බුදුගුණ ගැන අහලා මේ තරම් හිත පහදවාගත් රජවරු ගැන. ඒ නිසා පින්වතුනි බුදුගුණ ගැන හිත පහදවනවා කියලා කියන්නේ මහ විශාල පිනක්. ඔබ දන්න විදිහට බුදුගුණ හිතන්න, ඔබට බුදුගුණ ගැන පොත්පත් තියෙන ඕන තරම්, ඔබට බණ අහගෙන අහගෙන යනකොටත් බුදුගුණ ගැනම තමයි සද්ධා වැඩෙන්නේ. බුදුගුණ ගැනම ලියවෙච්ච පොත්පත් තියෙන බුදුහාඳුරන්ගේ ගුණ අපි නවාරහදී බුදුගුණ වලට විස්තර කරාට බුදුගුණ අනන්තයි, බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. මහණෙනි අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනානම් ලැබෙන විපාකයත් අචින්තියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා ඒ අචින්තිය බුදුගුණ, ඒ අනන්ත බුදුගුණ බුදුරජාණන් වහන්සේ විසින්ම අපිට කොටස් 9කට බෙදලා විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා. මේ අපි බෙදාගත් එකක් නෙමේ, කවුරු හරි ඒ කාලේ හිටපු හාමුදුරුවරු විස්තර කරලා ඒ අයට ඕන විදිහට බුදුගුණ ගැන කිව්වත් නෙමේ, දෙවියෙක් බ්‍රහ්මයෙක් ඇවිල්ලා කිව්වත් නෙමේ, බුදුරජාණන් වහන්සේ විසින්මයි දේශනා කරේ තථාගතෝ භික්ඛවේ අරහං. මහණෙනි තථාගතයන් වහන්සේ අරහං වනසේක. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. තථාගතෝ භික්ඛවේ විජ්ජාචරණ සම්පන්න. මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක්. තථාගතෝ භික්ඛවේ සුගතෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සුගත කියන ගුණයන්ගෙන් යුක්තයි. ඔය විදිහට බුදුගුණ ගැන බුදුහාමුදුරුවමයි ලෝකයට සිංහනාද කරමින් තමා මේ ගුණවලින් යුක්තයි කියලා ලෝකයාට දේශනා කරන්නට යෙදුණු. අන්න ඒ නිසා ඒ උතුම් බුදුගුණ ගැන ඔබ නිතර මෙනෙහි කරත් එක බුදුගුණයක් හරි අපි එක බුදුගුණයක් බල අරහම් බුදුගුණේ. අරහම් කියන බුදුගුණේ විස්තර ඇතුවම තේරුම් ගන්න. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අරහම් කියන බුදුගුණේ තුල අපේ බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු නිසා අරහං කියලා කියනවා. උන්වහන්සේ රාගය, ద్వේෂය, මෝහය සියලු ක්ලේශයන් මේ හිත අභ්‍යන්තරයේ තියෙන සියලු අකුසල් සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා අරහං කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකෙ බොහෝ දෙනෙක් එක එක චරිත රඟපාන. මිනිස් විදිරි එක චරිතයක්, ලෝකයා ඉදිරි එක චරිතයක්. හැබැයි තමන්ගේ සැබෑ චරිතය තුළ සමහරලාවට සැඟවිලා තමන්ට අවස්ථාවක් ලැබුණොත් හැංගිලා අකුසල් කරන මිනිස්සු ඕන තරම් ලෝකෙ ඉන්නවා. ඒක තමයි කෙලෙස්වල තියෙන ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පළවෙනිම බුදුගුණේ තමයි රහසින්වත් පව් නොකළසේක. අරහං කියන්නේ නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා දෙව් මිනිසුන්ගේ බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්නේ නාග ලෝකේ නාගයන්, දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් තුන් ලෝකයාම බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වන. ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. බුදුහාමුදුරුව වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් මල් පූජා කරත් සාමාන්‍ය කෙනෙකුට, පෘථජ්ජනෙකුට, පෞකාරයෙකුට හිතෙන්න පුළ අපරාධේ මොකටද ඔච්චර? ඕවා මොකටද? ඕවා බුදුහාමුදුරුව පිළිගන්නවද? හැබැයි බුදුහාමුදුරුවන්ගේ පළවෙනිම බුදුගුණේ තමයි මේ ලෝකයේ ආමිසයෙන් පූජා පැවැත්වත්, ප්‍රතිපක්තියෙන් පූජා පැවැත්වත් ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ සියල්ල පිළිගැනීමට සුදුසු වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි කියන උන්වහන්සේට අරහන් කියලා. එතකොට ඔන්න ඔය බුදුගුණ රහසින්වත් පව් නොකළසේක, රාග දේශ මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු කෙනෙක්. මේ ලෝකයේ දෙවියන්ගේද මිනිසුන්ගේ, දෙවියන් අහසේ නම් මදාරා මල්ලිසිරු. ඔබ දන්නවා අපේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන සූදානම් වෙච්ච වෙලාවේ අකලට සල්මල් පිපිලා ඒ අතු බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා ඉබේ බුදුහාමුදුරන්ට ඒ සල්මල් කඩා හැලෙමින් සිත්පිත් නැති සල්ගස් වලින් පවා බුදුහාමුදුරන්ට පූජා පවත්වන්න පටන් ගත්. මේ මහ පොළොවට පවා බුදුගුණ දැනෙනවා. ඒව මහා පුදුමයි. අපිට පේනවා සමහර සිදුවීම් වලදී. දැන් දේවදත්ත බුදුහාමුදුරන්ට ගල් පෙරලපු වෙලාවේ පොළොවෙන් මතු වුණා ගලක්. අර ගල වැලකුණා. මේ ගල් දෙක ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් තමයි විසි වෙලා ගින සිරිපදුලේ දැවටිලා ලේ කැටියක් පිරුණේ. ලේ ගලාගෙන ගියා නෙමෙයි. එතකොට ඒ බුදුගුණ බලයෙන් මහ පොළොවෙන් පැන නැග්ගා ඒ ගල වලකින විදිහේ තවත් ගල් පර්වතයක්. සමහර අවස්ථාවල බුදුහාඳුරන්ට පිපාසයි ආනන්ද පැන් ටිකක් අරගෙන එන්න කියන. එතනට යනකොට කරත්ත 500ක් ගිහිල්ලා ඒ ඔක්කොම වතුර මඩ වෙලා ආනන්ද හාමුදුරුව හිතනවා අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පූජා කරන්නේ? ආපහු වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වතුර මඩ වෙලා අපි තව ටිකක් ඉදිරියට යමු. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බාහිමත් එතනට යන්න. අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා මේ පැම් බුදුරජාණන් වහන්සේටයි කියලා ඔබ පාත්‍රය ලං කරන්න. ආනන්ද හාමුදුරුව යනකොට ආයෙත් මඩ. හැබැයි බුදුහාමුදුරුව කියපු විදිහට මම මේ පැම් බුදුහාමුදුරුව දෙසා පූජා කරන්නේ කියලා පාත්‍රයේ මඩ වතුර වලට ලං කරද්දි බලාගෙන ඉන්නේ නැද්දි මඩ ටික යටට ගිහිල්ලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වෙලා පිරිසිදු භාවයට පත් වෙනවා. ආනන්ද හාමුදුරුව පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරලා කියනවා පිවතු බන්තේ පානිය, පිවතු සුගතෝ පානිය, සුගතයන් වහන්සේ මේ පැන් වළඳන්, තථාගතයන් වහන්සේ මේ පැන් වළඳන්. මේ සිත් පිට නැති ජලයට පවා බුදුගුණ දැනෙනවා හරිම ආශ්චර්යයි කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට නොතේරුණාට, අපිට ඒක මැනගන්න තරම් උපකරණයක් නුවණක් නැති වුණාට මේ මහා පොළොවට බුදුගුණ දැනෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ මේ විශ්වයට දැනෙනවා. මේ ලෝකයේ තුල පවතිනවා. අන්න ඒ නිසා යමෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ යාට විශාල රැකවරණයක්, ආශිර්වාදයක් පරිසරයෙන් පවා, විශ්වයෙන් පවා, දෙව්බමුණගෙන් පවා යාගේ ජීවිතයට ලැබෙනවා. දැන් ඔබ බුදුගුණ ගැන දැන් අපි කතා කරේ අරහම් බුදුගුණේ ගැන ඉතාම සුළුයි. එතකොට ඔබට ඔය ටිකත් ඇති. ඔබ වාඩි වෙලා එක්ක හිටගෙන හරි ඉඳගෙන හරි නිදාගන්න ගියත් ඔබ දැස් පියාගෙන සිහි කරන්න, ඔබට බුදුහාඳුරංග හිතෙන් මවාගෙන මෙනෙහි කරන්න පුළුවන්, ඒක ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඔබ රුවන්වැලි මහා සෑය සිහි කරගන්නවා, එක්ක බුද්ධගයා වජිරාසන භූමිය, බුදුහාමුදුරුව ගැන ඔබේ හිතේ බුදුගුණ මැවෙන ආකාරයට බුදුහාමුදුරුව අරමුණු කරගෙන ඔබ සිහි කරනවා මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං, උන්වහන්සේ නිකලෙස් කෙනෙක්, උන්වහන්සේ හිතේ රාග ද්වේෂ මෝහාදී කෙලෙසුන් සියල්ල ප්‍රහාණය කරපු කෙනෙක්. උන්වහන්සේ කාන්තෙන් අරහං. මේ ලෝකෙ මිනිස්සු මොනතරම් අකුසල් පවකම් කරත් උන්වහන්සේ බොහොම සිල්වත් කෙනෙක්. උන්වහන්සේ රහසින්වත් පව නොකරපු කෙනෙක්. උන්වහන්සේ කාන්තෙන් අරහං වනසේක. මේ දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා සියල්ල පිළිගන්න තරම් සුදුසුයි. දෙවි අද ලෝකෙ කොච්චර උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවද. මොනතරම් දහවල් දානීය උදෑසන දහනය සවස ගිලම්පස පූජා මොනතරම් මල් පූජා චෛත්‍ය පූජා කප්‍රු පූජා ලෝකෙ කොච්චර බුදුහාඳුරු වෙනුවෙන් පින්කම් කෙරෙනවද. ඒ සියල්ල පිළිගන්න තරම් උන්වහන්සේ සුදුසු කෙනෙක් අරහං වනසේක. ඔය විදිහට ඔබට එක බුදුගුණයක් හරි බුදුහාමුදුරුවන්ව සිහි කරගෙන නිතර දවස ගානේ සිහි කරන්න පුළුවන් නම් ඔබට අප්‍රමාණ පිනක් ඔබේ ජීවිතය තුළ රැස් වෙනවා. ඒ පින මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම බුදුගුණ සිහි කරන කෙනා පියවරෙන් පියවර මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය කරා යනවා. පින්වතුනි, මරණ මංචකේ එක බුදුගුණයක් සිහි වුණා. අල්ප මාත්‍ර සද්ධාාවක් බුදුහාමුදුරුවෝ ගැන ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මයි සද්ධා මත්තම් පේම මත්තං සබ්බේතේ සංඝ පරායනෝ. ඒ සියලු දෙනායේ කාන්තෙන් සුගති පරායන වෙනවා කියල. එහෙමනම් බුදුගුණ මෙනෙහි කරලා බුදුගුණ ගැන සද්ධාව ඇති කරගෙන ඔබ හැම දෙනාටම සුගතිගාමී උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.